පුරවැසි ඔබේ මාධ්‍ය අඩවිය විකල්ප.org. අද අපි සාකච්ඡා කරන්නේ අන්තර්ජාතිකවත් ලංකාවේ ජනප්‍රිය ඉරාන සිනමාකරුවෙක් වන ජෆාර් පෙනෙහි සහ ඔහුගේ සිනමා භාවිතය ගැන. විකල්ප සමග එම සාකච්ඡාවට එක්වෙනවා භූපති නලින් වික්‍රමගේ.
ඉරාන ජාතික සිනමාකරුවෙක් වෙච්ච ජෆාර් පෙනහිව අතරංගුවට අරගෙන ඔහුගේ නිර්මාණ තහනමකට ලක් කිරීම පිළිබඳවයි මේ ඉරාන පාලකයන් විසින්. ජෆාර් පෙනහි කියන්නේ මම හිතන්නේ අන්තර්ජාතිකව සහ ලංකාවේ බොහොම ජනප්‍රිය චිත්‍රපටකරුවෙක්. ඔහුගේ පළවෙනි චිත්‍රපටියම බොහොම අවධානය දිනාගත්තා. ඔහුගේ පළවෙනි චිත්‍රපටය වයිට් බැලූන් කියන චිත්‍රපටය, ඒක කාන් චිත්‍රපටවලේ සම්මාන ලැබලා බොහොම ජනප්‍රියත්වයක් දිනාගත්ත සහ බොහොම සුමට සිනමා භාවිතාවක් තිබ්බ චිත්‍රපටකරුවෙක් කියලා තමයි සාමාන්‍යයෙන් අඳුරගත්තේ. ඔහුගේ දෙවැනි චිත්‍රපටිය මිරා කියන චිත්‍රපටිය. එම චිත්‍රපටියත් මම හිතන්නේ බර්ලින් සිනමා උල්ලේ සම්මාන දිනාගත්තා. මේ ඔහුගේ සිනමා ගමන වෙනස් වෙන්නේ ඔහුගේ තුන්වෙනි චිත්‍රපටියත් එක්ක. ඒක තමයි සර්කල් කියන චිත්‍රපටිය. සර්කල් චිත්‍රපටියෙන් පෙනාහි විශාල ඉරානයේ විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙන ස්ත්‍රීන්ගේ සංස්කෘතික සීමාවන් පිළිබඳ ප්‍රබලම මාතෘකාවක් තමයි සර්කල් චිත්‍රපටියෙන් කතා කරන්න. උදාහරණයක් විදිහට ඉරානයේ ගැහැණු දරුවෙක්ව පවුලකට උපදිනවා කියන එකම විශාල ගැටලුවක් බව කියමින් තමයි සර්කල් චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. සර්කල් චිත්‍රපටිය ඉරානයේ තහනමකට ලක් වුණා සම්පූර්ණයෙන්ම. නමුත් ඒ චිත්‍රපටියත් නැවත වරක් වෙනස් සිනමා සම්මාන උල්ලේ ඉහළම සම්මානය දිනාගත්ත මට මතක හැටියට ඒ චිත්‍රපටයේ නිමවෙච්ච අවුරුද්දේ. ඒ සමගම ඊගාවට ඒ අතරවාරයේ ජෆාර් පෙනහි වාර්තා චිත්‍රපටි සහ කෙටි චිත්‍රපටි නිමලා තියෙනවා. නමුත් ඔහු නිර්මාණය කරපු ඊගාව වෘතාන්ත චිත්‍රපටිය වෙච්ච ක්‍රිම්සන් ගෝල් කියන චිත්‍රපටියත් නැවත වරක් ඉරානය තුළදී තහනමකට ලක් වෙනවා. ඒ වගේම එම චිත්‍රපටියටත් ඊට පෙර අන්තර්ජාතික තලයේ ඔහුට කාන් චිත්‍රපටි උලෙලේ නැවත වරක් ඉහළ පෙළේ සම්මානයක් හම්බ වෙනවා. මේ අත්දැකීම් දෙකකටම පස්සේ තමයි නැවත වරක් ජෆාර් පෙනහි නිර්මාණය කරන්නේ ඔෆ්සයිඩ් කියන චිත්‍රපටිය 2007 වසරේදී. ඒක තමයි ඔහු දැනට නිර්මාණය කරපු අවසාන වෘතාන්ත චිත්‍රපටිය. 2007දී ඔෆ්සයිඩ් නිර්මාණය කරෙන්නේ නැවත වරක් ජෆාර් පෙනහි සංස්කෘතික සීමාවක් සම්බන්ධයෙන් ඉරානයේ ස්ට්‍රේන් මුහුණ දෙන. ඉරානයේ ස්ට්‍රේන් බොහෝ දෙනෙකුට විනෝද මාධ්‍ය ඇසුරු කිරීමේ විශාල තහංචි දමලා තියෙනවා මූලධර්මවාදී පිරිස් විසින්, ඒ වගේම පාලකයන් විසින්. ඉරානයේ මෑත වස 10ක පමණ පැවැත්වෙන ජනප්‍රියතම බලපෑම් සහගතම පාපන්දු ක්‍රීඩා තරගයක් නරඹන්නට උත්සාහ කරන, පිරිමින් වගේ වෙස්සලාගෙන නරඹන්නට උත්සාහ කරන තරුණියන් කීප දෙනෙක් වටා තමයි මේ චිත්‍රපටිය ගොඩනැගිලා තියෙන්නේ, ඔෆ්සයිඩ් කියන චිත්‍රපටිය. මෙම චිත්‍රපටියත් නැවත වරක් ඉරානයේ සමහර චිත්‍රපටකරුවන් අත්හදා බලපු ක්‍රමවේදයක් අත්හදා බලපු චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය සැබෑ පාපන්දු තරඟයේ පැවැත්වෙන අතරවාරයේ තමයි ජෆාර් පෙනහි තමන්ගේ කතන්දරේ ක්‍රීඩාගාරයෙන් පිට මේ ක්‍රීඩාගාරයට ඇතුල් වෙන්න උත්සාහ කරන තරුණයන් පිළිබඳව ගොඩනංවලා නිර්මාණය කරලා තියෙන්නේ. ඔෆ්සයිඩ් චිත්‍රපටිය මම දන්න තරමින් ඉරානයේ තිරගත වුණා. ඊට වර්ණ නිල වශයෙන් ඊට වර්ණ මුකුත් අදාළ වුණේ නැහැ. එම චිත්‍රපටියත් මම දන්න තරමින් වෙනස් සිනමාවල මට මතක හැටියට ඔහුට සම්මාන හම්බුණා. ඒ වගේ ඉතාමත්ම ජාත්‍යන්තර චිත්‍රපට උළුවල බෙහෙවින් අවධානය දිනාගත්ත රට තුලත් කලාපය තුලත් ඒ වගේම ලෝකය තුලත් දැඩි අවධානයට පාත්‍ර වෙච්ච ඉරාන සිනමාකරුවෙක් තමයි ජෆාර් පෙනහි කියලා කියන්නේ. නමුත් ඉතාමත්ම පුදුම සහගත සිදුවීමක් වුණා 2010 දෙසැම්බර් මාසේ. හිටිහැටිම ජෆාර් පෙනහිව සහ ඔහුගේ සහායක සහාය අධ්‍යක්ෂකවරයාත්, ඔහුගේ පවුලේ සමාජිකයින් කීප දෙනෙකුත්, ඒ වගේම තවත් වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්වත් ඉරාන රජය විසින් කිසිදු නිශ්චිත චෝදනාවක් ගොනු නොකොට ඔහු අතනඟුර ගන්න ලැබුවා. ඔහුවත් අරපේවන් සඳහන් කරපු පිරිසවත් එහිදී මූලිකව ඔවුන් කාරණයක් ඉදිරි කිසිම දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ එම අවස්ථාවේදී. නමුත් ඉන්පසු මම හිතන්නේ සතියක පමණ කාලෙකින් පස්සේ සියලු දෙනාම නැවත වරක් උදාහරින ඔවුන්ට නඩු පවරලා ඔවුන්ට එරෙහිව ඉන් පස්සේ ජෆාර් පෙනහිව පමණක් නැවතවර කතරගුවට ගන්නවා. ඔහු ඒ අතරවාරයේ ඔහුට මං කිව්ව මේ සිද්ධිය වුණේ 2010 දෙසැම්බර් මාසේ. 2011 පෙබරවාරි මාසේ ඔහු සමාන මාර්තු මාසේ ඔහු මං හිතන්නේ බර්ලින් සිනමා වලට සහභාගී වෙන්නට හිටියා. ඊට පෙර ඔහුව නැවතවරක් ඔහුගේ සම්පූර්ණයෙන්ම ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර ෆීල් තියෙන තහනමකට ලක් කරනවා රජය විසින් ඔහුට රටින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඒ වගේම මාර්තු මාසයේදී ඔහුව නැවතවරක් අත්අඩංගුවට ගන්නවා. නැවතවරක් නිශ්චිත අදවලතුරුත් ජෆර් මෙනහිව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් කිසිදු නිශ්චිත චෝදනාවක් ගොනු කරලා නැහැ ඔහුට විරුද්ධව. ඔවුන් බොහොම යටිතලයේ මාධ්‍යන් වෙත සහ ඉතුරු ලෝකෙ වෙත ප්‍රකාශ කරන දේ තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලු මත ඔහු අත්අඩංගුවට ගත්තා කියලා ඔහුට විරුද්ධව ගොඩනැංගෙන නිල නොවන චෝදනා යටතේ තියෙනවා තැන තැන පළවන සම්මුඛ සාකච්ඡා වගේ දේවල් වල පාලකයන්ගේ ඔවුන් ඉතාම බොළඳ තර්කයක් ඉදිරිපත් කරන ඔහු මීට පෙර අනවසරයෙන් තිරමේ රූගත කිරීම කරලා තියෙනවා කියලා ඉරාන රජයේ අවසරයක් නොමැතිව ඔහුගේ චිත්‍රපටි රූගත කරලා තියෙනවා කියලා ඒකත් ඔවුන් චෝදනාවක් ඉදිරිපත් කරනවා. මේ වගේ දෙයකට තමයි නමුත් ඔහුව නැවතවරක් උසාවියට ඉදිරිපත් කරනවා ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳ චෝදනා ගොනු කරලා ඔහුට ඒ සම්බන්ධයෙන් වසරයක සිරදඬුවමකුත් ඒ වගේම වසර 20ක නිර්මාණ තහනමකුත් රටින් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. ඒ වගේම ජෆාර් පෙනහිට ඒ වගේම කිසිදු දේශීය හෝ විදේශීය මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡා හෝ කිසිදු අදහස් දැක්වීමක් සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් ජෆාර් පෙනහිගේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධය සහ මුලින්ම අත්හිටුවලා තියෙනවා මේ පාලකයන් විසින්. මේක තමයි දැනට සිද්ධ වෙච්ච දේ. නමුත් මේක පිටිපස්සේ තියෙන කතාව අපි බැලුවොත් ජෆාර් පෙනහිට වඩා ඍජුව තමගේ කලාකෘති වලින් ඉරාන දේශපාලනයේ තියෙන ඉරාන සංස්කෘතික සීමාවන්ගේ තියෙන ගැටලු සාකච්ඡා කර සීමාකරයන් ඉන්නවා, සාහිත්‍යකරුවන් ඉන්නවා, චිත්‍රපටිකරුවන් ඉන්නවා. ජෆාර් පෙනහි ඊට වඩා මම හිතන්නේ වෙනස් වෙච්ච තර තමයි ඔහු ඍජුව ඉරානයේ විපක්ෂයේ සිටින දේශපාලන සංවිධානයක් සමග ඔහු ප්‍රසිද්ධ පෙනී සිටීම රට තුළත්. ඒ වගේම ඔහු ඇතැම් විට යම් ආකාරයක ප්‍රදර්ශනත් රූපයකින් ඔහුගේ දේශපාලන මතවාදයේ සංඥා වෙනුවෙන් ඒකෙන් උදාහරණයක් ඉදිරිපත් වන්නේ ඇඳුම් වල වර්ණයන් වගේ දේවල් වලිනුත් ඔහු යම් ඔහු මෙම අහවල් දේශපාලන මතය දරනවා කියන මුහුණුවර ඔහු දිගින් දිගටම බාහිරට පෙන්වුවා. ඔහු සහභාගී වෙන අන්තර්ජාතික චිත්‍රපටි උළෙල වලින් ඔහු විදේශ මාධ්‍යන්ට දෙන සම්මුඛ සාකච්ඡා ආදීදී ඔහු භෞතික පෙනී සිටින තැන්වලදී ඔහු මේ වගේ යම් ආකාරයක ප්‍රචාරණාත්මක ස්වරූපයකින් කටයුතු කරා. මේක තමයි මම හිතන්නේ ජෆාර් පෙනහිව මූලික වශයෙන් මර්ධනයට ලක් වෙන ප්‍රධානතම හේතුව ඔහු විකල්ප දේශපාලන මතවාදයක් දැරීම සහ ලෝකයේ අවධානය දිනාගත් කෙනෙක් විදිහට ඔහුගේ මේ හරහා යම් කිසිදියක අපහසුතාවකට පත් වෙනවා නම් ඒ සම්පූර්ණයෙන්ම මර්ධනය කරවා ගැනීම තමයි මම හිතන්නේ පාලකයන්ගේ තිබ්බ අරමුණ ජෆාර් පෙනහිව අත්අඩංගුවට ගන්නකොට. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි දැන් කලාකරුවෙකුට බැරිද තමන්ගේ දේශපාලන මතවාදයක් වෙනුවෙන් ප්‍රසිද්ධිය පෙනී හිටින්නේ කියලා. අපි දන්නවා ලංකාවෙත් කලාකරුවෝ විවිධාකාරයෙන් මෑත කාලේ මර්ධනයට ලක් වුණා. කිසිම දේශපාලන මතවාදයන්ගට පෙනී නොහිටත් ප්‍රසිද්ධියම පෙනී නොසිට නමුත් ඔහුගේ කලාකෘති වල තිබ්බ ප්‍රබල සමාජ ගැටලු නිරූපණය වෙන ස්වරූපය නිසා ඔවුන්ව දැඩි ලෙස මර්ධනයට ලක් වුණා. මේක තමයි ජෆාර් පෙනහි සම්බන්ධයෙන් කියන අත්දැකීම. මේකේ මම හිතන්නේ අපි දැන් මේ ප්‍රශ්නේ කතා කරලා අපි ලංකාවේදී මේක කතා කරගන්න කියලා බලනකොට අපිට විශාල වශයෙන් වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ජෆාර් පෙනහිගේ සිද්ධිය අපේ කලාපේ සිද්ධ වුණේ සහ මේ අපේ කලාපේ වටාවචාවෙම මේක පුනරාවර්තනය වෙනවා, නැවත නැවත සිද්ධ වෙනවා කියන කාරණේ. ඉන්දියාව තුළ සිද්ධ වෙනවා, චීනය තුළ සිද්ධ වෙනවා, ඒ වගේම අපිට ඒ වගේ අනිකුත් රටවල අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා, ඒ වගේම ලංකාවෙත් සිද්ධ වෙනවා. මේක මම හිතන්නේ විශාල එක පැත්තකින් ජෆාර් පෙනහිව පිළි අරගෙන තියෙනවා. පෙනහි සහ මෙහෙම සිනමාකරුවන් කලාකරුවන් මර්ධනය කිරීමෙන් කලාව තාමත් ප්‍රබල සමාජ සාධකයක් කියලා. නැත්තම් මර්ධනය කරන්නේ නැහැ නේ, එහෙම කිසිම වග විභාගයක් නැත්තම් කලාව සම්බන්ධයෙන් ජනතාවට කලාවත් එක්ක මිනිසුන්ගේ කිසිම ගනුදෙනුවක් නැත්තම් මං හිතන්නේ එහෙම මර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපිට අපේ පැත්තෙන් මං හිතන්නේ කලාව සම්බන්ධ පුද්ගලයන් වශයෙන් අපිට ඒක ධනාත්මක කාරණයක්. ඒ කියන්නේ කලාව සමත් සජීවී කියලා දැනෙනවා නම් අපිට. නමුත් එහෙමයි කියලා අපිට මේ ජෆර් පෙනහිට සිද්ධ වෙච්ච අවුරුදු 20ක නිර්මාණ සහනම සහ ඉතුරු ඔහුට වැටිච්ච වාරණා සීමා මම හිතන්නේ අපිට කිසිසේත්ම පිළිගන්න හෝ සාධාරණීකරණය කරන්න බෑ. ජෆර් පෙනහිගේ සිද්ධියත් එක්ක ඊගාවට තියෙන දේ තමයි මේකෙන් විශාල වශයෙන් මර්ධනය කරලා තියෙනවා ඊනියා මෑත කාලේ ලෝක පුරාම ජනප්‍රිය වෙගෙන ඊනියා ලිබරල් මධ්‍යස්ථ පදයකට කලාකරුවන්ව තල්ලු කරනවා මම හිතන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් මධ්‍යස්ථ හෝ පවතින බල දූරාවලියේ පැත්ත නොගත්තොත් ඒ මධ්‍යස්ථ වීම හෝ බල දූරාවලියේ පැත්ත නොගැනීම කියන කාරණා දෙක මුල් කරගෙන වෙනත් විරුද්ධ පාර්ශ්වයක පැත්ත ගත්තොත් කිසිම අභූත චෝදනා මත, ඒ කියන්නේ කිසිසේත්ම තාර්කික නොවන කිසිසේත්ම සාධාරණ නොවන චෝදනා මත මේ අය මර්ධනය කරන පිළිවෙතක් අපිට පේනවා. විශේෂයෙන් මේ ආසියානු කලාපයේ දේශපාලනය තුළ බලදේශ පාලනය තුළ අභ්‍යාස කරමින් තිබෙන බව. මගේ අදහස මේක මූලිකවම මේ පාලකයන් බොහෝ දෙනා ඉගෙන ගන්න පටන් ගන්නේ මම හිතන්නේ මේක මහා චිත්‍රය බැලුවොත්, අපි කේවල තනි තනියෙන් සිද්ධ වෙන සිද්ධි නැතුව මහා චිත්‍රය බැලුවොත් මම හිතන්නේ මේකේ මූලික මේ අත්දැකීම මේ 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 ආభాෂය මේ ආදර්ශය චීනෙන් මම හිතන්නේ. චීනය තුළ අපි දන්න විශාල වශයෙන් සාහිත්‍ය කෘති බොහොම ප්‍රසිද්ධියේ මර්ධනයට ලක් වුණා. පොත් ගිනි කියලා බරගනන් අරගෙන ප්‍රසිද්ධියේ සාහිත්‍ය විශේෂයෙන් මර්ධනය කරා. ඒ වගේම සාහිත්‍ය පමණක් නෙවෙයි සාමාන්‍ය පොදු ජන මාධ්‍යවල අපි දන්නවා අන්තර්ජාතික රූපහානි නාලිකා සහ ප්‍රවෘත්ති ඒජන්සි වලට තොරතුරු ගන්නලා තියෙන්නේ චීනයේ මධ්‍යස්ථ කේන්ද්‍රයක් රජයේ කේන්ද්‍රගත මූලික තොරතුරු දෙන, ඒ කියන්නේ කොහොමටත් මාරණය වෙච්ච කොහොමටත් පෙරිලා පෙරණයකින් පෙරිලා එන තොරතුරු පද්ධතියක් තමයි ගන්න වෙලා තියෙන්නේ. ස්වාධීනව කිසියෙකුටත් ගිහිල්ලා එහි වාර්තාකරණය කරන්න බැහැ මම දන්න තරමින් මෑත අවුරුදු ගණනාවක ඉඳලා. ඒ වගේම Google, Facebook, Twitter ආදී මේ කාලේ ජනප්‍රිය වෙලා බහුජන මාධ්‍යයන් බවට පත් වෙලා තියෙන සයිබර් මාධ්‍ය, විවිධ අන්තර්ජාලයේ තියෙන මේ ප්‍රකාශන මාධ්‍ය සහ මේ ජනමාධ්‍ය අතර මේවා මිනිස්සු සාමාන්‍යයෙන් පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සුත් සම්බන්ධ වෙන මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනමකට ලක් වෙලා තියෙනවා පූර්ණ වශයෙන්ම. ඒ වගේම මේ தත්ත්වය මීට කලින් ඉඳන් මම හිතන්නේ මූලිකවම එන්න පටන් ගත්තේ චිත්‍රපටි කලින්. අපි දන්නවා චීනයේ චෙන්කායිගේ ඉඳලා යන් යමෝගේ ළඟ ඉඳලා චිත්‍රපටි කරුවන්ගේ චිත්‍රපටි තහනමකට ලක්වීම ආරම්භ වෙච්ච එක අද වෙන විට මම හිතන්නේ චීන සිනමාව නැතිනාස්ති වෙලා, කියන්නේ සම්භාව්‍ය චීන සිනමාවක් කියලා අපි කියන මේ මිනිසුන්ගේ ජීවිත දේශය ගැඹුරකින් සහ විවේචනාත්මක දැක්මකින් බලන සිනමාව කියන එක චීනයේ නැත්තටම නැති කරලා තියෙනවා මම හිතන්නේ. ඒක ඒකමාන සිනමාවක් කියලා අපිට කියන්න පුළුවන්. හෝමෝජීනියස්, ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැති බොහොම අහිංසක මාතෘකාව විතරක් තියෙන සිනමාවක් බවට පත් කරලා තියෙනවා චීන සිනමාව. එහෙම නොවන චීන සිනමාකරුවෙක් ඉන්නවනම් මම හිතන්නේ ඔහු රට තුල ඉඳන් චිත්‍රපටි කරන කට්ටිය නෙවෙයි, ඔවුන් ඩයස්පෝරා කියනනම් තමයි චිත්‍රපටි කරන්නේ ප්‍රංශය ආදී බාහිර ප්‍රාග්ධනය ආශ්‍රයෙන්. ඉරානෙත් මේ ගැටලුවට මුහුණ දුන්නා පහුගිය කාලවකවානුවේ. චීනය තුළ මේ වගේ චීනෙන් මේ මං හිතන්නේ මෙහෙම මර්ධනීය පාලන ක්‍රමයක්, ඒ කියන්නේ තමන්ගේ බලදේශ පාලනය රැකගන්න විරුද්ධව ඊට විරුද්ධ වෙන කලාකෘති විවිධ ප්‍රකාශන මාධ්‍ය සියල්ල ඒ කියන්නේ ලැජ්ජා සහගත විදිහට මර්ධනය කිරීමේ පිළිවෙතක් කරලා පෙන්නවා. මොකද චීනය කියන්නේ අද වෙනකොට මීට වසර ගානකට කලින් ඇමරිකාවද ගෙනිච්ච භූමිකාව තමයි මං හිතන්නේ අද වෙනකොට චීනය ගෙනියන්නේ. තාමත් සමහරු අර මලසාරපේකට තලනවා වගේ ඇමරිකාවත් එක්ක සටන් කරනවා අපිට පේනවා. ඇමරිකාවත් එක්ක සටන් කළා වැඩක් නැහැ මං හිතන්නේ, දැන් බලේ මාරු වෙලා ඉවරයි. කලාවෙත් කලාව සම්බන්ධෙත් මේ තත්ත්වය අදාළයි. නිල නොවන සහ නිල වශයෙන් කරන ලද මර්ධනයන්ගෙන් ඒගොල්ලන් ආදර්ශයක් පෙන්නවා. ඒගොල්ලන්ගේ හිංචයියල වගේ ඉන්න රටවල් වලට චීනයේ ආධිපත්‍යයට යටත් වෙලා චීනයේ කියන පදයට නටන ඉතුරු රටවල් වලට ආදර්ශයක් පෙන්නවා මම හිතන්නේ. මෙන්න මේ විදිහට මර්ධනය කරපල්ලා කලාව කියන එක. එහි ආදර්ශය තමයි මම හිතන්නේ ඉරානයත් අතරන් තියෙන ඒ ආදර්ශයම තමයි මම හිතන්නේ ලක්ෂාවෙදිත් සිද්ධ වෙන්නේ. මේකෙදි ඊගාව තියෙන ගැටලුව තමයි මේව මෙසේ මර්ධනයට ලක් වෙච්ච මම මහා චිත්‍රය මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේක නැවත වරක් මම කාරණා දෙකක් පිට කලින් කිව්වා අපි ඉගෙන ගන්න ඕන නම් මොනවද මේකෙන් කියලා. ඒකේ තුන්වෙනි පාඩම තමයි මෙහෙම සිනමා කරුවන්ට සමහරලා දැන් ජෆර් පෙනහින් දැන් තමයි මම දන්නේ ඔහුගේ අනාගතය කොහොම තීරණය වෙයිද කියලා. ඔහු භෞතිකව ශාරීරිකවම චිරගතක තත්ත්වයකට පත් වෙලා ඉඳලා. නමුත් ඉතුරු සිනමා කරුවන් බොහෝ විට පෙළඹෙන්නේ තමන්ගේ දේශසීමාවට ගිහිල්ලා එහෙම ගියාම ඕනේ තරම් අවකාශ තියෙනවා ලංකාවේ. අද වෙන විට උඩින් ගැදිච්ච අවකාශ තියෙනවා චිත්‍රපටි වලවල් දෙනවා. චිත්‍රපටි ෆන්ඩ්ස් කියලා කියන අපි මේ මුදල් දෙන ආයතන තියෙනවා චිත්‍රපටි කරන්න. ඔවුන්ට ඩයස්පෝරා සිනමා එකක්, ඒ කියන්නේ රටෙන් බාහිරව ඉඳගෙන මේ ප්‍රශ්න කතා කරන සිනමාවක් බවට පත් වෙන්න පුළුවන්. මේ අවකාශය මම බැහැර කරන්නේ මොකද එහෙම හරි අවමෝෂයෙන් එහෙම අවකාශයක් හරි තිබීම ඉතා අතිශයින් වැදගත්. නමුත් එතන තියෙන ගැටලුව මේකයි. දැන් අවුරුදු 20 30ක් පමණ තිස්සේ මේ ඩයස්පෝරා සිනමාවක් අපිට වෙන්න මතක් ගන්නවා ලෝක පුරාම. නමුත් ඒ තියෙන ගැටලුව තමයි මේ ප්‍රශ්නේ සාකච්ඡා වෙන්නේ එතකොට අදහල තැන නෙවෙයි මල් පිට. ඒ කියන්නේ ඇත්ත ගැටලුව තියෙන්නේ ජාතික රාජ්‍ය තුල නම් ඒ ජාතික රාජ්‍යෙන් පිට තමයි ප්‍රශ්නේ කතා කරන්නේ. ඒ චිත්‍රපටිය රට තුල පෙන්නන්න දෙන්නෙත් නැහැ. ඒවා ගැනඳුනු කරන්නේ නැහැ. මම හිතන්නේ මෙන්න මේ කාරණේදී දේශපාලන අරමුණක් තියාගෙන, කියන්නේ කලාවේ සංස්කෘතික දේශපාලන අරමුණක් තියාගෙන නිර්භය සටන වෙදිච්ච පුද්ගලෙක් තමයි මම හිතන්නේ ජෆර් පෙනහි කියන්නේ. මේකයි කිව්වේ ජෆර් පෙනහි එක පැත්තකින් අපිට මම හිතන්නේ මේ ජෆර් පෙනහි අසීරුතාවයට පත් වෙලා ඉන්න බව ඇත්ත. එක පැත්තකින් අපේ මේ යුගයේ වීරයෙක් බවට පත් වෙන තරමටම ජෆර් පෙනහිගේ මේ සාධකය මොකද ඉතුරු කවුරුත් බොහෝ දෙනා එන්නේ පසුබට වෙනවා. ඒ කියන්නේ මෙතන සටන් කිරීම වෙනුවට පසුබට වෙන එකයි වෙන්නේ. එතෙන්දී රටික රාජ්‍ය සීමාව ඇතුලේ තමන්ගේ කලාවේ සීමාන්විතතාව සමග ඒකේ බෝඩර් එක කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ ධෛර්යය සම්බන්ධයෙන් ඒ වගකීම සම්බන්ධයෙන් ජෆර් පෙනහි වගේ හැකියාවන් තියෙන පුද්ගලෙක්, ඒ කියන්නේ විශාල වශයෙන් අන්තර්ජාතික හැකියාවන් තියෙද්දි ඔහුගේ සීමාව ඇතුලේ නැවතත් නියම ප්‍රශ්නේ තියෙන දැන සටන් කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි හැමෝටම අපේ ලංකාවේ සිනමාකරුවන්ටත් විචාරකයන්ටත් සිනමා රසිකයන්ටත් මම හිතන්නේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඔහු සම්බන්ධයෙන් අන්තිම අත්දැකීම තමයි අපිට මේ ඔහු මේ අවුරුද්දේ කාන් චිත්‍රපට වලට මේ සියලු වාරණයන්ට ලක් වුණාට පස්සේ තමයි චිත්‍රපටයක් ඉදිරිපත් කරා. ඒකේ නම This is not a film කියලා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් ඒක මේ චිත්‍රපටයක් නොවේ කියලා. ඉතමත් මේක පැත්තෙන් උපහාසාත්මක ඒ පැත්තෙන් ඔහුගේ සමකාලීන අත්දැකීම සම්බන්ධ චිත්‍රපටි අපිට චිත්‍රපටේ සම්පූර්ණයෙන් දැක ගන්නට හම්බුනේ නැහැ තාම ලංකාවට මම කියන්නේ ඒකේ පිටපතක් නම් හම්බුනේ නැහැ අපිට බලන්න නිකුත් කරලා නැහැ චිත්‍රපට උල්ලවල් වල විතරයි තාම පෙන්වන්නේ
මේ චිත්‍රපටිය මේ වෙනකොට තිරගත වෙනවා චිත්‍රපට උල්ලවල් වල ගණනාවක මේකෙන් ජෆර් පෙනහි මොකද්ද කියන්නේ උත්සාහ කළේ කියලා අපි දන්නේ නැහැ අපි චිත්‍රපටිය බලන්නේ නැති නිසා නමුත් එක දෙයක් වෙලා තිනෝ ඔහු යම් දෙයක් ප්‍රකාශ කරලා තිනෝ මොනවා හරි ඔහුගේ ප්‍රකාශනය ඉදිරිපත් කරලා තිනෝ ඔහු අවුරුදු 20කට ඔහුගේ ප්‍රකාශනය තහනම් කරලා තිනෝ වෙලාවක දැන් මේක මම හිතන්නේ මේ පෙනහිගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනුවෙන් පෙනී හිටනවා අධ්‍යක්ෂ ගුරුසා ලෝකෙ තියෙන සිටින බොහෝ දෙනා මූලික වශයෙන් ජුලියට් බෙනෝෂි කියන ප්‍රංශ ජාතික නිලිය අබ්බාස් කියරොස්තාමි වගේම කොයින් බ්‍රදර්ස්ලා කියන මේ ඇමරිකානු කොයින් සහෝදරවරු විශාල අධ්‍යක්ෂවරු ගණනාවක් මොහු වේ නිදහස වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේම මම දැක්ක අන්තර්ජාලයේ පෙත්සමක ආකාරයෙන් මේ අත්සංගරන්ති අන්තර්ජාලයේ මේ අත්සංගරන් තියෙන ලෝකෙ වටේම ඉන්න චිත්‍රපටි වලට ආදරය කරන රසික රසිකාවියගෙන් සහ සිනමාවට සම්බන්ධ අයගෙන් මෙහෙම ව්‍යාපෘතියක් යනවා. මම හිතන්නේ මේ දේවල් වලින් ජෆර් පෙනහිව රටින් අපිට නිදහස් කරගන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙනුවෙන් ක්‍රියාදාමයක් අනිත් අය ඒක ඇහැර පුළුවන් මට්ටමින් ක්‍රියා කරගෙන යනවා. නමුත් මේකෙන් අපිට ඉගෙන ගන්න මම හිතන්නේ පාඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා සිනමාව සම්බන්ධයෙන්. මොකද කලාපීයව ගත්තම මම හිතන්නේ අපේ කලාපෙට අයිති වෙන කෙනෙක් ජෆර් පෙනහි රණී වැසියෙක් විදිහට අපිට යම් තරමකට අපේ කලාපේ කියලා අපිට කියන්න පුළුවන්. මේ වටේටම විශාල වශයෙන් අපේ රටවල් ගණනාවක මේ වෙන විට කලාකරුවන් විශාල වශයෙන් මර්ධනය වෙනවා. ලංකාවෙත් මේ දේ සිද්ධ වෙනවා. අපි දන්නවා විවිධාකාරයෙන් ලංකාවේ සාහිත්‍ය කෘති චිත්‍රපටි මේ බොහෝ දේවල් වාරණයන්ට ලක් වෙනවා. විශේෂයෙන් අශෝක හඳගම වගේ කෙනෙක් ඔහුගේ චිත්‍රපටිවලදී ඔහු නිරන්තරයෙන් මුණ දුන්න ප්‍රසන්න විතානගේ මුණ දීලා තියෙනවා, විමුක්ති ජයසුන්දර මුණ දීලා තියෙනවා, නිල නොවන සහ නිල වශයෙන් වාරණවලට. තරුණ සිනමාකරුවන් මේ වෙනකොට එතකොට තමන් විසින්ම තීරණය කරගන්නවා තමන්ගේ සීමාව මොකක්ද කියලා. මේක තමයි නරකම තත්ත්වය. ඉතින් අපි බලන්න ඕනේ ජෆර් පෙනහි වගේ කෙනෙක් දිගින් දිගටම එතන ඔහු සටන් කරා. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේක මේ බොළඳ තත්ත්වයක් කියලා. මොකද අනි ඔහු විහිං සේදිවි හානි කර ගැනීමක් කියලා දැන දැන ගිහිල්ලා. නමුත් මේකේ තියෙන නරක අත්දැකීම තමයි මම කියන්නේ. මේ මගේ සංජානන සිතියමට අනුව මම විශ්වාස කරන මට තේරෙන විදිහට අනුව මේක පටන් ගන්න මං හිතන්නේ චීනය මුල් කරගෙන. චීනයේ විශාල වශයෙන් මෑත අවුරුදු 15ක පමණ මේ ඒගොල්ලන්ගේ බලය අභ්‍යාස කිරීමේ ව්‍යාපෘතිය ඇතුලේ ඒගොල්ලන් විශාල වශයෙන් මාධ්‍ය මර්ධනය කරලා තිනවා. අද වෙනකොට අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම මර්ධනය කරලා තිනවා ඒගොල්ලන්ගේ රට තුළ. ඒ වගේම සිනමාකරුවන් විශාල ප්‍රමාණයක් රටෙන් කෙලින්ම පිටුවහල් වෙන තත්ත්වයට පත් කරලා තියෙනවා. චිත්‍රපටිකරණය කියන එක මං හිතන්නේ මතවාදී වශයෙන් බිඳුවට බහැලා තිනවා චීන සිනමාව තාක්ෂණික වශයෙන් ඉතාම ඉහළ මොහොතක. මහිතන චීන ස්ටඩියෝස් තාක්ෂණය කැමරා දක්ෂණය අරහිමේ ඒ සෑහන දියුණු වෙලා තියෙනවා. ඒ පත් එක පැත්ත එහමන ැදදි මතවාද තලින් අන්තිම පල්හට වැටල තින චීන සිනමාව කියන එක චීනය තුළ පරිබාහිරව අපි තියෙන ඩයිස්පෝර සිනමාව තුළේ කට්ටි ඉන්න. නමුත් චීනය රට තුළ නමුත් මේකින් අපිට විශාල අභියෝග කීපයක් එල්ල කරනවා. එකක් මං අර කිව්ව කතන්දරය තුළ ජෆාර් පෙනහිගේ ඔහුගේ අන්තිම සිද්ධිය ඔහුව තහනමට ලක් කරාට පස්සෙත් මේ අපි මේ අද ජීවත්වන යුගයේ ඔහුගේ ප්‍රකාශන ඉඩ කරන්න ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා මේ යුගයේ චිත්‍රපටයේ උල්ලගින් හරි කොහොම හරි. නමුත් අපි මූලිකව මගාරින තැන තමයි මේ ප්‍රතිවිරෝධතාවයේ තියෙන තැන. ප්‍රතිවිරෝධතාවය පටන් ගන්නේ ජාතික රාජ්‍ය තුළ. මම හිතනවා ජාතික රාජ්‍ය කියන එකේ බොහෝ දේවල් මේනකොට දේවිමින් ගියාට එහි මූලික හරය කියන එක අද වෙනතුරුත් තියෙනවා. කිසිසේත්ම නැති වෙලා නැහැ ඒක. ජාතික රාජ්‍යයක් ඇතුලේ තමයි අපිට මේ සියලු දේවල් සිද්ධ කරන්නේ. ඩයස්පෝරා සිනමාව වරිහිමේ කියලා අපි අභ්‍යාස කරන දේවල් තියෙනවා. ඒක හොඳයි. නරක නැහැ ඒක අභ්‍යාස කරාට. නමුත් මං හිතන්නේ ගැටලුව තියෙන තැන අපි සටන් කරන්න ඕනේ. මේ බුදුහමරු කියන්නේ බොන්න නැති තැනක නෙමෙයි බොන්න ඕනේ. බොන තැනක නොබින්න එක නෙමෙයි. ඒ වගේ මොනවා හරි ඒ කරන්න ඕනේ තැනයි කරන්න ඕනේ වැඩේ. ඒ කියන්නේ අපි හිතමු දැන් රටේ ගැටලුවක් තියෙනවා නම් එතනින් පිට සටන පවත්වා ගන්න එක අන්තිම හොඳයි. නමුත් අපි මූලික වශයෙන් ඒ ගැටලුව තියෙන තැන මූණ දෙනවද කියන ප්‍රශ්නේ තමයි මූලික වශයෙන් අපි සලකලා බලන්න ඕනේ. ඒතර ජෆාර් පෙනහීට ඕනේ තරම් ඉඩ තිබ්බා අන්තර්ජාතික වශයෙන් විශාල වේදිකාවක් ජපාන් වෙනට මුලින්ම සැන්න තිබා. මම ඒකගේ මුලින්ම තිබ්බද පළවෙනි චිත්‍රපටින් ඉඳලම තිබ්බ අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ඔහු රට ඇතුලේ කරන සටන ඔහු අතහැරියේ නැහැ. සහ ඒකේ අන්තිම කෙළවරකම සටන් කළා තමයි ඔහු මේ වගේ ජීවිතාන්තය දක්වාම වන වර්ණයකට මූණ දුන්නේ. විශාල වශයෙන් අන්තර්ජාතිකව කවුළු විවරවන විට ජාතික රාජ්‍ය වශයෙන් අපි මේ අත්විඳින සීමාවන්ට මූණ දෙන්නේ කොහොමද කියන එකට මම හිතන්නේ එක කාරණයක් මම අර කිව්වේ මේ අද්දගීමෙන් ඉගෙන ගන්න ඕනේ පළවෙනිම කාරණේ ඒක. අපි අන්තර්ජාතික වශයෙන් විශාල නිදහසක් අත්විඳින්නට ඒක මොන වගේ සීමාවක්ද සහ හැබැයි ප්‍රතිවිරෝධතාවයේ තියෙන තැනද අපි මේ සටන කරන්නේ කියන එක. අපි හිතමු ඉරානයේ රටේ ඇතුලේ තියෙන සරලව ගත්තොත් ඉරානයේ නම් ඉරානයේ මූලික ප්‍රශ්නයක් තමයි මම කිව්වේ ගෑනු අයගේ උදවියගේ ප්‍රශ්නේ. ඒගොල්ලන්ට තියෙන සංස්කෘතික සීමාවේ නිදහස. මේක රටෙන් පිට කතා කරලා වැඩක් නැහැ නේ. අවසානයේ කතා කරන්න ඕනේ සා ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ රට ඇතුලේ. මොකද රටෙන් පිට ප්‍රශ්නයක් නෙවෙයි නේ ඒක. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වගේ දේවල් වලදී අපි මේකේ වළංගු භාවය. ඒ කියන්නේ අපි හිතමු අන්තර්ජාතික විශ්වීය සිනමාවක් කියලා අපි කතා කරනවා. ඒක හරි. නමුත් ප්‍රායෝගිකව ගත්තම ඇත්ත ප්‍රශ්නේ තියෙන තැනට නාභිගත වෙනවද ওই අන්තර්ජාතික සිනමාව කියන එකෙන්? කියන ගැටලුව මට හැමදාමත් තිබ්බා. ඒ කියන්නේ අපි එතනත් සටන් කරන්න ඕනේ කියන එක. මම කැමති ජෆාර් පෙනහිගේ සටනට එතනින් ඔහු වැටිච්ච අමාරුව ගැන බෙහෙවින්ම කනගාටු වෙන අතරේ මම හිතන්නේ ඔහුගේ සටනේ තියෙන ධෛර්යවන්තභාවය සහ එතනින් අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ පළවෙනිම අභ්‍යාසය තමයි ඒක. දෙවෙනි කාරණේ තනි මිනිස්සෙක් මේ විදිහට සටන් කරලා මේ සිද්ධ වෙන අලකලංචි වලින් අපිට යම් ඵල ප්‍රයෝජනයක් තියෙනවද කියන එක. ඒකත් මම හිතන්නේ මෙහි එකම කාසිය අනිත් පැත්ත. ජෆාර් පෙනහි විශාල තනියෙන් සටන් කරා කියලා මම කියන්නේ. නමුත් ඔහුගේ සීමාව ඇතුළේ ඔහු විශාල තනියෙන් ගිහිල්ලා මම හිතන්නේ උදාහරණ කිදලා අබ්බාස් කියවරස්තාමික වගේ සිනමාවක් අද වෙනතුරුත් තාම අභියෝගයට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ බැලු බැලමට ඔහුගේ සිනමාව තුළ තියෙන මේ දේශපාලන ප්‍රතිවිරෝධතා අඩුයි. නමුත් අපි කියවරස්තාමිට වඩා පෙනහිම බැලුවත් පෙනහිගෙත් ඒසා සාපේක්ෂව චිත්‍රපටිය තුළ එහෙම නැහැ. නමුත් මේකෙන් යෝජනා කරනවා මම හිතන්නේ වක්‍රව ඉතාම ලිබරල් බොහොම අර මේ අපිට යෝජනා කරන මධ්‍යස්ථ භාවිතාව ඉන්න කියලා. ඒ කියන්නේ ඔබේ කෙලින් කියන්න එපා ඔබේ අදහස් කියන එක. මම හිතන්නේ මේ යුගයේ ප්‍රධානම තේමාවක් කෙලින් කියන්න එපා. ඒ කියන්නේ මේ මොකක්වත් නිකන් එහෙම නෙවෙයි නිකන් මධ්‍යස්ථව ඊනියා මධ්‍යස්ථ භාවයක් මම කියන්නේ. ඒක මිනිහෙක් තමන්ගේ අදහසක් කෙලින් ප්‍රකාශ කරපු ගමන් ඒක අන්තගාමීත්වයක් එහෙම නැත්නම් ෆැසිස්ට්‍රාදයක් හරි මොකක් හරි කියලා හිර කරනවා. එතනින් නරක දේ තමයි සිද්ධ වෙන. බොහෝ කලාකරුවන් තමන්ගේ යන්නේ කලාකරුවන් පමණක් නෙවෙයි ඕනෑම සමාජ නියෝජනයක් කරන අදහස් දක්වන පුද්ගලයන් යනවා මෙතනින් මේකෙන් තල්ලු වෙනවා ස්වයං වාරණයකට. මම හිතන්නේ ලංකාවේ තුලේ දැන් ඒක වෙමින් පවතිනවා. මගේ අදහස අනුව නම් අශෝක හඳගම කියන සිනමාකරුවාගේ විදු කියන චිත්‍රපටිය පැහැදිලිවම මේ අත්දැකීමේ ප්‍රතිඵලයක්. ඔහුට ස්වයං වාරණයක් පනවගෙන තියෙනවා. මේ දසල ඔහුගේ අලුත් චිත්‍රපටිය කරනවා කියලා කියනවා. අපි උනන්දුවෙන් බලන් ඉන්න ඔහුගේ මොකක්ද ඊගාව ප්‍රකාශනය කියලා. මොකද ඒ වගේම ඉතුරු සිනමාකරුවන්ටත් හඳගම පමණක් නෙවෙයි ඉතුරු සියලුම සිනමාකරුවන්ටත් මම දන්න තරමින් මේ වෙනකොට චිත්‍රපටි කරලා එළියට දාගන්න බැරු කට්ටියකුත් ඉන්නවා, දාන්න නැති කට්ටියකුත් ඉන්නවා. තමම්ම දෝ ආන්දෝ කියන්නේ මේ මේ සැකෙන් ඉන්නවා මේක දාලා මොකක් වෙයිද දන්නේ නැහැ වගේ එකක් කරලා තව අවුරුදු පහකින් විතර පෙන්වනවා කියලා හිතාගෙන මේ චිත්‍රපටි වාන්දියක් වගේ එකම දන්නේ කොහොමද එහෙම කරන්න කියලා ඒ යදෝන ප්‍රාග්ධනෙත් එක නමුත් එහෙම වෙලා තියෙනවා එහෙම ඉන්න තත්යකට පත් වෙලා තියෙනවා එතකොට මේ වගේ තැනක මේ අපේ මම එක කිව්වේ මේක කලාපෙම මූණ දෙන ගැටුවක් සහ විශේෂයෙන් මේ අයගේ අපි කියන්න පුළුවන් චීනේ අත්දැකීමෙන් තමයි මම හිතන්නේ මේ හැම කලාපීය මේකක්ම මූලික වශයෙන් පාඩම් ඉගෙන ගන්න. ඒ කියන්නේ අපේ හතුර අපිට අපිව මේ වර්ධනය කරන අපේ අපිව අපේ අදහස් මර්ධනය කරන අපේ ප්‍රතිවිරුද්ධ වේදිකාවේ ඉන්න කට්ටිය මූලිකව ඒ ආකෘතිය අභ්‍යාසගත කරමින් ඉන්න මේ වෙලාවේ. ඒකෙදි මම හිතනවා මීට වඩා උදාහරණයක් විදිහට බර්ලින් සිනමා උළෙලෙන් ජෆාර් පෙනහගේ චිත්‍රපටිය දකපු ප්‍රතිචාරය මම හිතන්නේ ඉතාමත්ම දරාත්මකයි. බොහොම දරාත්මකයි. ඉතාමත්ම මම අර කිව්වා වගේ මධ්‍යස්ථ ප්‍රතිපදාවකට නොගින් බොහොම පැහැදිලිව සිනමා කරුවාගේ පැත්ත අරගෙන විශාල සිනමා කරුවන් ගානක් තමන්ගේ පැත්තට නම්මගෙන මම හිතන්නේ චිත්‍රපටි උල්වල වලට උනත් දැන් වෙන විට ඒ වගේ අභියෝගයක් තියෙනවා. නිකම්ම චිත්‍රපටියක් පෙන්නලා මේවට යනවට වඩා මේ චිත්‍රපටි කලාව සම්බන්ධයෙන් අද වෙන විට තියෙන විශාල ප්‍රශ්න ප්‍රමාණය විශාල වශයෙන් ගැටලු තියෙන ප්‍රකාශන මාධ්‍යයක් විදිහට සිනමාවේ මේවට මුහුණ දෙන්න ක්‍රමවේදයක් හදාගන්න එක. එතෙන්දී මම හිතනවා කලාපීයව නැවත වරක් විශාල වශයෙන් අපි හැමෝම අභියෝගයට ලක් වෙලා තියෙනවා. මෙතෙන්දී අර මං කිව්වා වගේ එක පැත්තකින් අර වගේ නිදහසක් තියෙන අතරේ ජාතික රාජ්‍යයන් ඇතුලේ මේ සටන කරන්නේ කොහොමද කියන එක පළවෙනිම කාරණේ. ස්වයං වාරණයන් වගේ වට යන එකට විකල්පව දෙවෙනි එක සංවිධානාත්මකව මීට වඩා ප්‍රබල එකමුතුවකින් මේ වගේ ගැටුවලදී මූණ දෙන්න තනිතනියම මූණ දෙනවට වඩා ජෆර් පෙනහියෝ අශෝක හඳගම හෝ කවුරු හෝ සිනමාකාරයෙක් තනිතනියම මූණ දෙනවට වඩා සංවිධානාත්මකව මීට ප්‍රතිවිරුද්ධව මූණ දෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ මුලින්ම අපි හිතන්න ඕනේ යුගයකට ඉන්න නැවතරක් සාමූහික කලාවක් කියන එක සිනමාව සාමූහික මාධ්‍යයක් කියන එක ඊටාම ගැඹුරින් අභ්‍යාසගත කරන්න නව පාරවල් හොයන්න මම හිතන්නේ ඒකේ මුදුනකටම ඇවිල්ලා තියෙනවා ජෆර් පෙනහිගේ සිද්ධියත් එක්ක. නමුත් මේ ජෆර් පෙනහිගේ සිද්ධිය මම හිතන්නේ ලංකාවට ලංකාවේ කලාකරුවන් විදිහට අපිට අතිවිශාල අධ්‍යාපනයක් අතිවිශාල අත්දැකීමක් විදිහට බාර අරගත යුතුම සිද්ධියක් කියලා මම විශ්වාස කරනවා.
ලියන්න අපේ වෙබ් අඩවියට, පිවිසෙන්න අපේ වෙබ් අඩවියට www.vikalpa.org.